ధర్మానుశాసన. అది ధర్మానుశాసన పవత్వన దేశకేనన్ వహన్సే
రైగం సల్పితి హేవాగం తున్కోరలే ప్రధాన సంఘనాయక రాజకీయ పండిత ఆచార్య మహోపాధ్యాయ పూజ్యపాద హొరణ వజ్రజ్ఞాన నాయక స్వామీంద్రియన్ వహన్సే.
దేవత్ని ధర్మశ్రవణి పేరు పాంచి సమాధాన నిమిషం నమస్కారి అవసరం స్వామి. నమో తత్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తత్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తత్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్.
బుద్ధం శరణం గచ్ఛామి.
బుద్ధం శరణం గచ్ఛామి.
ధమ్మం శరణం గచ్ఛామి.
ధమ్మం శరణం గచ్ఛామి.
సంఘం శరణం గచ్ఛామి.
సంఘం శరణం గచ్ఛామి.
ద్వితీయంపి బుద్ధం శరణం గచ్ఛామి.
ద్వితీయంపి బుద్ధం శరణం గచ్ఛామి.
ద్వితీయంపి ధమ్మం శరణం గచ్ఛామి.
ద్వితీయంపి ధమ్మం శరణం గచ్ఛామి.
ద్వితీయంపి సంఘం శరణం గచ్ఛామి.
ద్వితీయంపి సంఘం శరణం గచ్ఛామి.
తృతీయంపి బుద్ధం శరణం గచ్ఛామి.
తృతీయంపి బుద్ధం శరణం గచ్ఛామి.
తృతీయంపి ధమ్మం శరణం గచ్ఛామి.
తృతీయంపి ధమ్మం శరణం గచ్ఛామి.
తృతీయంపి సంఘం శరణం గచ్ఛామి.
తృతీయంపి సంఘం శరణం గచ్ఛామి.
పానాతి పాతా వేరమణీ సిక్ఖాపదం సమాదియామి.
పానాతి పాతా వేరమణీ సిక్ఖాపదం సమాదియామి.
అదిన్నదాన వేరమణీ సిక్ఖాపదం సమాదియామి.
అదిన్నదాన వేరమణీ సిక్ఖాపదం సమాదియామి.
కామేషు మిచ్ఛాచారా వేరమణీ సిక్ఖాపదం సమాదియామి.
కామేషు మిచ్ఛాచారా వేరమణీ సిక్ఖాపదం సమాదియామి.
ముసావాదా వేరమణీ సిక్ఖాపదం సమాదియామి.
ముసావాదా వేరమణీ సిక్ఖాపదం సమాదియామి.
సురామేరయ మజ్జపమాదట్టాన వేరమణీ సిక్ఖాపదం సమాదియామి.
సురామేరయ మజ్జపమాదట్టాన వేరమణీ సిక్ఖాపదం సమాదియామి. సాధు సాధు.
సమంత చక్రవాలేసు అత్ర గచ్ఛంతు దేవతా సద్ధమ్మం ముని రాజస్ సునంతు సగ్గ మోక్షదం. ధమ్మ శ్రవణ కాలో అయం భదంతా. ధమ్మ శ్రవణ కాలో అయం భదంతా. ధమ్మ శ్రవణ కాలో అయం భదంతా. నమో తస్ భగవతో అరహతో సమ్మా సంబుద్ధస్. నమో తస్ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචිමේ භික්ඛවේ ආඝාත පටිවිනයායත් භික්ඛුනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බෝ සතමේ පංච යස්මින් භික්ඛවේ පුද්ගලේ ආඝාතෝ ජායේත මෙත්තා තස්මින් පුද්ගලේ භාවේ තබ්බා ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ කරුණා තස්මින් පුද්ගලේ භාවේ තබ්බා ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ උපේක්ඛා තස්මින් පුද්ගලේ භාවේ තබ්බා ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ අසති අමනසිකාරෝ තස්මින් පුද්ගලේ ආපජ්ජිතබ්බෝ ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ සම්මස්සගතා තස්මින් පුද්ගලේ අදිත්තා තබ්බා කම්මස්සකෝ අයමායස්මා කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සතිති ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝති
පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාළ ආඝාත පටිවිනය සූත්‍ර දේශනාවට ඇතුළත් පාඨයක් අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් දැන් අපි පළමුවෙන්ම ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සූත්‍ර දේශනාව වර්තමාන සමාජය ගැන කල්පනා කරලා බලනකොට සෑම දිනාටම ඉතාම ප්‍රයෝජනවත් ධර්මයක් මේ දේශනාවේ අන්තර්ගත වෙලා තියෙනවා ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා අද ලෝක තත්ත්වය සමාජ තත්ත්වය ගැන කල්පනා කරලා බැලුවහම බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාළ මෙවැනි ධර්ම දේශනා අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම අතිශයින්ම ප්‍රයෝජනවත් වෙයි කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා ආඝාත පටිවිනය කියන මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් මේ ධර්ම පාඨයේ අදහස පළමුවෙන්ම අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පංචමේ භික්ඛවේ ආඝාත පටිවිනයා යත්ත භික්ඛුනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි අරමුණක් පිළිබඳව යම්කිසි කෙනෙකුගේ හිතක පහළ වෙච්ච ආඝාතය, ද්වේෂය, වෛරය ඉවත් කරගන්න ඕන කරනවා නම් ඒ ආඝාතය, ද්වේෂය, වෛරය පටිවිනේත නැත්තම් ඉවත් කර ගැනීමට උපකාරවත් වන උපාය පහක් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තියෙනවා. ආඝාතය කියන්නේ වෛරය, ද්වේෂය, ක්‍රෝධය ආදී වශයෙන් අපි භාවිතා කරන අපේ හිත්වල පහළවන අකුසල චේතනාවකට ආඝාත කියන නම භාවිතා කරන්නේ. යම්කිසි කෙනෙක් පිළිබඳව හරි එහෙම නැත්තම් යම්කිසි දෙයක් පිළිබඳව හරි අපේ හිතේ වෛරයක් ද්වේෂයක් පහළ වෙනවා නම් ඒ පහළ වෙච්ච වෛරය ද්වේෂය හිතෙන් ඈත් කරගන්න ඉවත් කරගන්න උපකාරවත් වන කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තියෙනවා. මොනවද ඒ කරුණු පහ? පළවෙනි කාරණය යස්මින් වික්ඛවේ පුද්ගලේ ආඝාතෝ ජායේත මෙත්තා තස්මින් පුද්ගලේ භාවේ තබ්බා. ඒවන් තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේතබ්බ. උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි පුද්ගලයෙක් කෙරෙහි නැත්නම් පුද්ගලයෙක් පිළිබඳව අපේ හිත්වල ආඝාතයක් වෛරයක් දේශයක් ඉපදුනොත් එහෙම මෙත්තා තස්මින් පුද්ගලේ භාවේතබ්බා. ඒ පුද්ගලයා කෙරෙහි නැත්නම් ඒ පුද්ගලයා ගැන මෛත්‍රිය දියුණු කරන්නයි කියන එකයි උන්වහන්සේගේ පළවෙනි අවවාදය. ඒ වෛරක්කාරයාට අපි මෛත්‍රී කරනවා නම් අපේ හිතේ වෛරය ඇති කළ පුද්ගලයාට අපේ හිතේ මෛත්‍රී චේතනාව පහළ වෙනවා නම් අර වෛරය අපේ හිතෙන් ඈත් කරගන්න පුළුවන් වී කියන එකයි උන්වහන්සේ මෙයින් පෙන්නුම් කරලා තියෙන්නේ. දෙවෙනි කාරණය කරුණා තස්මින් පුද්ගලේ භාවේ තබ්බා. ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ. මෛත්‍රිය වගේම අපට පුළුවන්කම තියෙනවා කරුණාව උපදවා ගන්න. ඒ පුද්ගලයා කෙරෙහි කාරුණික හිතිවිලි පහළ කරගන්නවා නම් එබඳු අවස්ථාවකදී අර පිටවල ඇති වෙලා තියෙන වෛරයේ දේශය එයින් ඈත් වෙලා යනවා. ඊළඟට තුන්වෙනි කාරණය උපේක්ෂා තස්මින් පුද්ගලේ භාවයේ තබ්බා. උපේක්ෂාව මැදහත් සිටිවිල්ල. එහෙම උපේක්ෂා සහගත සිටිවිලි පහළ කරගන්නවා නම් ඒ පුද්ගලයා කෙරෙහි අපේ වෛරය ඇති කිරීමට හේතු වන පුද්ගලයා කෙරෙහි ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ. එහෙම කළාම අපේ හිතේ ඒ වෛරය දේශය තුරන් වෙලා යනවා නැති වෙලා යනවා. අසති යමනිසිකාරෝ තස්මින් පුද්ගලේ ආපජ්ජිතබ්බෝ. තවත් විදියක් තමයි ඒ පුද්ගලයා ගැන සිහි කරන්නේ නැහැ, මෙනෙහි කරන්නේ නැහැ. වෛරයක් ද්වේෂයක් යම් කිසි කෙනෙක් ගැන ඇති වුණාම ඒක ඒ පුද්ගලයාව අමතක කරලා දානවා. නැවත නැවත ඔහු ගැන හිත හිතා වෛරේ ලියලනවා නෙවේ, ඒ පුද්ගලයා ගැන හිතන්නේම නැතුව, මෙනෙහි කරන්නේ නැතුව, කල්පනා කරන්නේ නැතුව අපේ හිතෙන් ඔහු ඉවත් කරලා දැම්මහම අපට පුළුවන්කම ලැබෙනවා වෛරේ ද්වේෂේ තුරන් කරගන්න. ඊළඟ කාරණය කම්මස්සකතා තස්මින් පුද්ගලේ අදිච්ඡාතබ්බා. කම්මස්සකෝ අයමායස්මා කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සති ඉති ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේතබ්බෝ. අපි හිතන්න ඕනේ පුද්ගලයා ගැන ඒ තැනැත්තා කර්මය ස්වකීය කොට ඇති කෙනෙක් හැටියට කර්මානුරූපව ඔහුගේ ජීවිතය පවතිනවායි කියලා අපි හිතන්න ඕනේ. ඔහුගේ යම්කිසි දුර්වලකමක් තියෙනවා නම් අපේ වෛරය ඇතිවීමට හේතුවක් තියෙනවා නම් ඒක කර්මානුරූපව ඔහුට උරුම වෙච්ච දෙයක් වෙයි කියලා සිහි කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. මේ තැනැත්තා කර්මයේ දායාද කොට ඇති කෙනෙක්. කර්මයේ විසින් දෙන ලද විපාක කොටසට හිමිකාරයෙක්. ඒ වගේම කර්මයේ හේතු කොටගෙනයි මෙයාගේ මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. කර්මයේ මොහුගේ ඥාතිවරයෙක් හැටියට ඔහු ළඟ ගැවසෙනවා. කර්මයේ තමයි ඔහුට එකම පිළිසරණ. හොඳ හරි නරක හරි යම් කිසි දෙයක් කරනවා නම් ඒ කරන දෙයට මූලික හේතුව කර්මයේ කියලා හිතනවා නම් අන්න එබඳු අවස්ථාවලදී ඒවං තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ. අර පුද්ගලයා පිළිබඳව හිතේ ඇතිවන වෛරය ක්‍රෝධය නැති කරගන්න පුළුවන් කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් අපට පැහැදිලි කරලා තියෙන්නේ. කාරණා පහයි. මොනවද ඒ පහ? පළවෙනි කාරණේ මෛත්‍රිය. දෙවැන්න කරුණාව. තුන්වැන්න උපේක්ෂාව. හතරවැන්න සිහි නොකිරීම, අසති යමනසිකාරය, නොමෙනෙහි කිරීම. ඒ වගේම පස්වැන්න තමයි ඒ පුද්ගලයා කර්මයේ ස්වකීය කොට ඇති කෙනෙක් හැටියට නැත්තම් කර්මයේ දායාද කොට ඇති කෙනෙක් හැටියට කල්පනා කිරීම. මේ කාරණා පහ යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් මේන් එකක් හෝ මේ පහම වුමනා කරන්නේ නැහැ. මේන් එක කාරණයක් හරි මෙනෙහි කරන්ඩ හිතේ තදින් ඒ කාරණේ පිළිබඳව කල්පනා කරන්ඩ පුළුවන්කමක් තියෙනවා නම් කවුරුවත් කෙරෙහි අපේ හිතේ වෛරයක් ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ වෛරයේ ද්වේෂේ නැති කරගන්නට ඉතාම පහසුවෙන් පුළුවන්කමක් ලැබෙනවයි කියන එකයි මේ දේශනාවෙන් තේරුම් ගන්නට තියෙන්නේ. පින්වතුනි, අද අපේ රටේ සමාජයේ දිහා බැලුවාම අපට පේනවා මිනිස්සු මොනතරම් එක එක්කෙනා පිළිබඳව වෛරයෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් ක්‍රියා කරනවද කියන එක. සමහර විට රටවල් ගැන නෙවෙයි අපි කල්පනා කරන්න තියෙන්නේ, එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර, දූ දරුවන් අතර, ඒ වගේම ගමක අසල්වැසියන් අතර, සමාජ අතර, ජාතීන් අතර, ඔය විදිහට නොයෙක් අන්දමින් එක එක්කෙනාට වෛර කරන්න, ද්වේෂ කරන්න, ක්‍රෝධ කරන්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. ඒ වෛර, ද්වේෂ, ක්‍රෝධ නිසා කවදාවත් කිසිම කෙනෙකුට යහපතක් වෙන්නේ නැහැ. වෛරයෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් වෙන්නේ තමන්ටත් අනුන්ටත් විපත්තියක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදින, ඒ ධර්මානුකූලව ජීවත් වන අය පමණක් නෙවෙයි, අපි හැම දිනාටම කවර ආගමක, කවර ජාතියක පුද්ගලයෙකුට වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්ම මාර්ගය ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවායි කියන එක අපි මේ වෙලාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. මේ ආඝාත පටිවිණය, එතකොට මේකේ පළවෙනි වචනය ආඝාත කියන එකයි. ආඝාත කියන වචනය විස්තර කරන අටුවාචාර්යයන් වහන්සේලා ප්‍රකාශ කරනවා ආහනති චිත්තන්ති ආඝාතෝ කියලා. හිත හප්පනවා, පහර දෙනවා, ඒ වගේම හිතට හිංසා කරනවා, හිත තවනවා. ඔන්න ඔය අර්ථවලින් තමයි ආඝාත කියලා කියන්නේ. වෛරයක්, ක්‍රෝධයක්, ද්වේෂයක් ඇති වෙන්නේ අපේ හිතේ යම්කිසි තදගතියක්, ඒකෙන් හිතට තැවීමක්, හිංසාවක්, පීඩාවක් ඇති වෙනකොටයි ඒ වෛරයේ ද්වේෂය පහළ වෙන්නේ. හිත තවනවා කියන්නේ හිතට පීඩාවක් දෙනවා. කෝපස්සේකං අධිවචනං කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ ආඝාත කියලා කියන්නේ කෝපය තමයි. කෝපය අපි කාටත් තේරෙන වචනයක්. අන්න ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ලෞකික සත්‍යයන්ට නොයෙක් අවස්ථාවලදී මේ ආඝාතයේ, කෝපය, ක්‍රෝධය, වෛරය කියන ඒ සිලුතු හිත නොයෙක් හේතු නිසා පහළ වෙන්නට පුළුවන්. අපි දැන් බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව මොන මොන ආකාරවලින් මේ ආඝාතය අපට පහළ වෙනවද කියලා. ඒකට උන්වහන්සේ පෙන්නලා තියෙනවා ආඝාත වත්තු සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. නව ඉමානි භික්ඛවේ ආඝාත වත්තුනි හතමානි නව අනත්තං මේ අචරීති ආඝාතං බන්ධති අනත්තං මේ චරතිති ආඝාතං බන්ධති අනත්තං මේ චරිස්සතිති ආඝාතං බන්ධති. ඔන්න ඔය විදිහට දේශනා කරලා තියෙනවා අපේ හිත්වල මේ ආඝාතේ නැත්තං කෝධය, කෝපය පහළ වෙන්නේ කාරණා නවයක් නිසායි කියලා. තමන්ට අවැඩක් කළයි කියලා, අවැඩක් ඉස්සර කරලා තියෙනවා මේ පුද්ගලයා කියලා හිතනකොට ඒ පුද්ගලයා පිළිබඳව ආඝාතයක් අපේ හිත්වල ඇති වෙනවා. ඒ අතීතය ගැන මෙනෙහි කරලා, වර්තමානය ගැන මෙනෙහි කරලා කල්පනා කරනවා මේ තැනැත්තා මට දැන් අනර්ථයක් කරනවා කියලා. මේ කාලයේ, මේ අවස්ථාවේ, මේ දිනවල මෙයා යම්කිසි විපත්තියක්, හානියක්, අනර්ථයක් මට සිද්ධ කරනවායි කියලා හිතනකොටත් ඒ ආඝාතය බඳිනවා. ඒ වගේම අනත්තං මේ චරිත්‍රදීපි, අතීත වර්තමාන දෙක විතරක් නෙවෙයි අනාගතයේද මේ පුද්ගලයා මේ විදිහට ක්‍රියා කළා අනාගතයේදී මට යම්කිසි හානියක් කරනවා ඇති කියලා. වෛරයක්, ක්‍රෝධයක්, කෝපයක් හිතේ පහළ වෙන්න පුළුවනි. දැන් හිතලා බලන්න පින්වතුනි, ඔබ හැම දිනාටම මේ කාරණේ කොයිතරම් සත්‍යද කියලා පැහැදිලි වෙනවා ඇති. අතීතය ගැන මෙනෙහි කරනකොට යම්කිසි පුද්ගලයෙක් අපට පාඩුවක් සිද්ධ කළා තියෙනවා නම්, හානියක්, අවැඩක් සිද්ධ කළා තියෙනවා නම්, ඒ පුද්ගලයා ගැන මෙනෙහි කරනකොට අපේ හිත්වල අර කෝපයක්, ක්‍රෝධයක් ඇති වෙන්න පුළුවනි. ඒ වගේම මේ කාලේ වර්තමානයේ යම්කිසි විපත්තියක්, හානියක් කවුරු හරි සිද්ධ කරනවා නම් Tamanට ඒත් අර පුද්ගලයා කෙරෙහි වෛරයක්, කෝපයක් ඇති වෙනවමයි. ඊළඟට අපි කල්පනා කරනවා ඒ පුද්ගලයාගේ ක්‍රියාකලාපයේ දිහා බලලා මතුවට අනාගතයේදී මෙයාගෙන් මට විපත්තියක්, හානියක් සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඒ පුද්ගලයා කෙරෙහි වෛරයක් බැඳ ගන්නවා, ක්‍රෝධයක් ඇති කර ගන්නවා, කෝපයක් ඇති කර ගන්නවා. එතකොට අතීත වර්තමාන අනාගත කියන කාල තුනේදිම ඒ තුන ගැනම මෙනෙහි කරනකොට මේ ආඝාතයේ වෛරය දේශයේ හිතේ පහළ වෙන්න පුළුවන්. එතකොට කාරණා තුනක් එතන දේශනා කළා. ඊළඟ කාරණේන පියස්සමේ මනාපස්ස අනත්සං අචරි සරති චරිස්සති තියාගතං මන්දති. ඔය මුලින් කිව්වේ තමන් ගැන. ඊළඟට හිතෙනවා මගේ ප්‍රියවන්තයාට, මගේ හිතවතාට, මම බොහොම කැමති මගේ මිත්‍රයාට. මේ තැනත්තා ඉස්සර හානියක් කළා, අනර්ථයක් කළා. දැන් හානියක් අනර්ථයක් කරනවා. මතුවටත් ඒ මගේ මිත්‍රයාට මෙයාගෙන් හානියක් විපත්තියක් සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතනකොට ආන්නාර පුද්ගලයා කෙරෙහි වෛරයක්, ද්වේෂයක්, කෝපයක්, කෝපයක් ඇති වෙන්න පුළුවන්. එතකොට කාරණා හයක් දැන් කියුණා. තමන්ට අනර්ථයක් කළා, කරනවා, මතුවට කරනවා කියලා තුන් විදියයි. තමන්ගේ මිත්‍රයාට, ප්‍රියවන්තයාට, හිතවතාට අනර්ථයක් කළා, කරනවා, අනාගතයේදී කරනවායි කියලා හිතනකොටත් අර වෛරයේ දේශේ පහළ වෙන්න පුළුවන්. ඊළඟට අප්පියස්සමේ අමනාපස්ස අත්තං වචරි චරති චරිස්සති ඉති ආඝාතං බන්ධති. ඔන්න තව කාරණයක්. මගේ තරහකාරයාට, මම කැමති නැති තැනැත්තාට, මගේ පසමිතුරට, මගේ හතුරට මෙයා යහපතක් කළාය. මේ තැනැත්තා දැන් යහපතක් කරනවාය. මතුවට යහපතක් කරනවායි කියලා හිතලා අර පුද්ගලයෙක් ගැන වෛරයක් පහළ කරගන්න පුළුවනි. අපේ හිතේ ඇති වෙන්න පුළුවනි. ඒ මොකද සතුරෙකුට යම්කිසි කෙනෙක් උදව්වක් උපකාරයක් කරනවට කැමති නැති බවක් කියනවා. ඒ නිසා සතුරට උදව්වක් උපකාරයක් වැඩක් යහපතක් සිද්ධ කරනකොට තමන්ගේ හිතේ ඒ සතුරාට උදව් කරන නිසා උදව් කරන පුද්ගලයා කෙරෙහි ඇති වෙනවා අමනාපයක්, අසන්තෝෂයක්, කෝපයක්. දැන් ඔන්න කාරණා නවයක් කියවුණා. දැන් පින්වතුනි හිතලා බලන්න තම තමන් ගැන. ඔබ හැම දිනාගේම හිත ගැන කල්පනා කරලා බලන්න, මෙනෙහි කරන්න. මගේ හිතේ මේ විදියට වෛරයක්, ද්වේෂයක්, ක්‍රෝධයක් ඇති වෙනවද නැද්ද? ආන්නේම හිතනකොට තමන්ට පෙනෙනවනම් තමන්ගේ හිතේ වෛරය, ද්වේෂය, කෝපය මේ කාරණා නිසා ඇති වෙනවයි කියලා ඊළඟට කල්පනා කරන්න ඕනේ. ඒක තමන්ගේ යහපතට හේතු වෙන දෙයක් නෙවෙයි, අයහපතට හේතු වෙනවා, විපත්තියට හේතු වෙනවා, හානියක් වෙනවා. ඒ නිසා මම කොහොමද මේ මගේ හිතේ පහළ වෙන කෝපය, වෛරය, ද්වේෂය නැති කරගන්නේ කියන එකයි ඊළඟට කල්පනා කරන්න තියෙන්නේ. ඔය නව ආඝාතයේ වගේම තවත් තැනක පෙන්නනවා දස ආඝාත වස්තුවක්. මේ නවයට තව එකක් එකතු වෙනවා. ඒ එකතු වෙන ආඝාතය තමයි අස්ථාන ක්‍රෝධය කියන එක. අස්ථාන ක්‍රෝධය කියන එකත් එකතු වුණාම දස ආඝාත වස්තුවක් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. අස්ථාන ක්‍රෝධය කියන්නේ හේතුවක් නැතුව, කාරණයක් නැතුව හිතේ ඇතිවන කෝපය. දැන් හයියෙන් වහිනකොට සමහර විට සමහර කෙනෙක්ගේ හිතේ තරහක් ඇති වෙනවා වැස්ස ගැන. එහෙම නැත්නම් තද උෂ්ණයක් දැනෙනකොට තමන්ගේ හිතට ඒ උෂ්ණය පිළිබඳව යම්කිසි ක්‍රෝධයක්, අමනාපයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපි කොහේ හරි පාරේ ගමන් කරනකොට ගලක් හැපෙනවා අපේ පායේ. ඒ හැපුණයින් පස්සේ අපි කෝපයටපත් වෙනවා. එහෙම නැත්නම් මුලක් හැපෙනවා. ඒ වෙලාවේදී කෝපයටපත් වෙනවා. ඒකට ස්ථානයක් නැහැ. කිසිම තේරුමක් නැතුව නිර්පරාදය ඇති කරගන්න ක්‍රෝධයක්, වෛරයක්. ඒ ස්වභාව ධර්මයෙන් ඇති වෙන දේවල් වලට, වැස්සට, අවුවට අපි තරහ වෙන්න ඕනේ කමක් නැහැ. නමුත් අර පුතග්ජන ගතිය මොකද්ද? තදින් වහිනකොටත් හිතේ අමනාපයක්, අසන්තෝෂයක්, කෝපයක් ඇති වෙනවා. ඒ වගේම අර තද පෑයිලක් ඇති වෙන අවස්ථාවේදී දොස් පරොස් කියමින් අපි බනිනවා, ක්‍රෝධ කෝප ඇති කරගන්නවා. අන්න බලන්න පින්වතුනි, අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මොනතරම් පැහැදිලිව අපේ හිත් දිහා බලලා, අපේ සිත්වල පහළවන සිටිවිලි දිහා බලලා මේ දේශනා කරලා තියෙනවාද කියන එක දැන් මම හිතන්නේ මේ සෑම දෙනාටම පැහැදිලිවම තේරුම් යන්නට ඕනේ. එතකොට ඒ අස්ථාන ක්‍රෝධයක් එකතු වුණාම තමයි දස ආඝාත වස්තුවයි කියලා කියන්නේ. දැන් පැහැදිලි කරගන්න ඕනේ මේ ආඝාතේ නැත්තම් කෝධය, වෛරය, ද්වේෂය කියන නම් වලින් ඇතිවන මේ අකුසල නැත්තම් හිත කිලුටු කරන ධර්මතාවය මේ පෘථග්ජන ලෝකයේ බොහෝ දෙනාට අපි බොහෝ දෙනාගේ සිත්වල නිරන්තරයෙන්ම වගේ නොඑක් හේතු නිසා පහළවන යම්කිසි දුර්වලකමක් හිත කිලුටු කරන ධර්මතාවයක් එයි කියලා අපි තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අවස්ථාවකදී මමං වා භික්ඛවේ පරේ අවන්නං භාසෙය්‍යුම් ධම්මස්සවා අවන්නං භාසෙය්‍යුම් සංඝස්සවා අවන්නං භාසෙය්‍යුම් తත්‍ර තුම්මේහි න ආඝාතෝ න අපච්චයෝ න චේතසෝ අනවිරද්ධි කරණීයං తත්‍ර චේ තුම්මේ අස්සත කුපිතාවා අනත්තමනාවා තුම්මං යේ වස්සතේන අන්තරායෝ. දැන් බලන්න කොච්චර වැදගත් ධර්මයක්ද උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහ භික්ෂුන් වහන්සේලාට යම් කිසි කෙනෙක් මට දොස් කියනවා. කාටද? බුදුරජාණන් වහන්සේට. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට දොස් කියනවා. ඒකේ අගුණ කියනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට දොස් කියනවා. අගුණ කියනවා. එහෙම අවස්ථාවක භික්ෂුන් වහන්සේලාගේ හිතවල ආඝාතයක් ඇති වෙන්න පුළුවන්. කෝපයක් ඇති වෙන්න පුළුවන්. නොසතුටක් ඇති වෙන්න. අමනාප බවක් ඇති වෙන්න පුළුවන්. తත්‍ර චේතුන්නේ අස්සත කුපිතාවා අනත්තමනාවා තුම්මංගේ වස්සේන අන්තරාය. අන්න තේරුම් ගන්න ඕන. නොසතුටක් ඇති වෙන්න. අමනාප බවක් ඇති වෙන්න පුළුවන්. తත්‍ර චේතුන්නේ අස්සත කුපිතාවා අනත්තමනාවා තුම්මංගේ වස්සේන අන්තරාය. අන්න තේරුම් ගන්න ඕන. එහෙම ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේගේ අගුණ කියන කොට හරි ධර්මයේ අගුණ කියන කොට හරි සංඝයාගේ අගුණ කියන කොට හරි හිතේ අමනාපයක් කෝපයක් ඇති කරගන්නවා නම් තුම්මංගේ වස්සතේන අන්තරාය. ඒකෙන් අනතුරක් හානියක් සිද්ධ වෙන්නේ මේ හිතවිල්ල පහළ කරගත්ත තැනට. අගුණ කියන එක්කෙනාට නෙවෙයි. එතකොට අපි අපේ හිතවල කෝපයක් කෝපයක් යම්කිසි කෙනෙක් කෙරෙහි ඇති කරගන්නවා නම් ඒ ඇති කර ගැනීම ඒ අරමුණු වෙච්ච පුද්ගලයාට හානියක් පිණිස වෙන්නේ නැහැ. ඒ ක්‍රෝධය ඇති වෙච්ච මට නැත්තම් තමන්ටමයි එකෙන් හානියක් විපත්තියක් සිද්ධ වෙන්නේ. දැන් තේරුම් ගන්නට ඕනේ ක්‍රෝධය කෝපය අපේ හිතවල ඇති වෙනවනම් ඒ ඇති වෙන අවස්ථාවවලදී ඒකෙන් අනුන්ට නෙවෙයි තමන්ටමයි විපත්තියක් සිද්ධ වෙන්නේ. ඊළඟට උන්වහන්සේ ගැන ප්‍රකාශ වෙනවා ඒ සූත්‍ර දේශනාවෙම. එහෙම දොස් කියනකොට අසතුටු අමනාප වෙනවා නම් ඒ අවස්ථාවේදී අනුන් කියන දේ ඇත්තද බොරුද කියලා අපිට දැනගන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. අපි අමනාප වෙනවා නම් ඒ වචන වලට අගුණ කියනකොට හිතේ දූෂණ බවක් ඇති කරගන්නවා නම් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඒ කියනේවා ඇත්තද බොරුද කියලා ඔබ වහන්සේලාට පුළුවන්කමක් තියනවද දැනගන්න? භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි එහෙම පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. කිපුණොත් තරහ ගියාවත් එහෙම ඒ කියන කතාවේ ඇත්ත නැත්ත අපට දැනගන්න බැරි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත් අය එහෙම දොස් කියනකොට මෙන්න මේ කාරණා නිසා ඒ කියන දේවල් බොරුයි. මේ කියන දෝෂය අපේ බුදුරජාණන් වහන්සේ ළඟවත් ධර්මයේ ළඟවත් සංඝයා කෙරෙහිවත් නැහැ කියලා. නැති දොස් නැති හැටියට හිතන්න පුළුවන්කම තියෙනවනම් අර බැම්ම නැත්තං ඒ අමනාප වීමේ හිතිවිලි බන්ධනය ලෙහෙලා දාන්න පුළුවන් කියලායි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරනවා හැබැයි ඒ එක්කම යම් කිසි කෙනෙක් මගේ හරි ධර්මයේ හරි සංඝයාගේ හරි ಗುಣ කියනකොට ඒකට සතුටු වෙන්නත් එපා. ප්‍රීති වෙන්නත් එපා. සොම්නසක් ඇති කරගන්නත් එපා. එහෙම උවමනා නැති සොම්නසක් ප්‍රීතියක් ඇති කරගත්තොත් එහෙම ධ්‍යාන ආදී ಗುಣ ලැබීමට ඒක අනතුරක් වෙනවය. එහෙම ಗುಣ ප්‍රකාශ කරනකොට ඒ කියන ಗುಣ ඇත්තයි කියලා ඇති සැටියෙන් පිළිගන්නේ. ඔය බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී දේශනා කරලා තියෙන ධර්මයක් මම ප්‍රකාශ කළේ. එතකොට අන්න ඒ කාරණේ අපි තේරුම් ගන්නට ඕනේ. යම්කිසි විදියකින් අපේ හිතේ කෝපයක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති කරගන්නවා නම් ඒ ක්‍රෝධය, කෝපය ඇති කර ගැනීම නිසා අපට සත්‍ය වැහිලා යනවා. ඇත්ත තේරුම් ගන්න බැරි වෙනවා. මොකද ක්‍රෝධයෙන් අපේ පිරිසිදු ඥාන ශක්තිය කිලුටු වෙලා තියෙනවා. එහෙම කිලුටු වුණායින් පස්සේ අපට ඇත්ත නැත්ත හරියට තේරුම් ගන්න බෑ. ඒක ස්වාභාවිකවම අපි තේරුම් ගන්නට ඕනේ. දැන් සමහර විට කෝපයටපත් වෙච්ච අය තමන්ගේ මව්පියන්ට හිරිහැර කරනවා. දූ දරුවන්ට හිරිහැර කරනවා. නොඑක් විදිහේ කලකෝලහල හදා ගන්නවා. ක්ෂණික කෝපයෙන් හරි වෙන යම් කිසි අර මුලින් කියාපු දසාඝාත වස්තු නිසා හරි කෝපය ක්‍රෝධය ඇති කරගෙන තමන්ට තේරෙන්නේ නැහැ තමන් කවුද කියන එක. තමන් ඉන්නේ කොහෙද කියලා තේරෙන්නේ නැහැ. එහෙම තේරුම් ගන්නේ නැතුව බොහොම පහත් විදියට කතා කරන්න පටන් ගන්නවා. ලාමක විදියට හැසිරෙන්න පටන් ගන්නවා. පරුෂ වචන කියන්න පටන් ගන්නවා. අසභ්‍ය වචන කියන්න පටන් ගන්නවා. එතකොට බොහොම ශ්‍රේෂ්ඨ යහපත් වැදගත් මිනිස්සු පවා මේ කෝපයෙන් අන්ධ වුණාම, කෝපයෙන් හිත දූෂණය වුණාම මොනතරම් නීච තත්ත්වයකට, පහත් තත්ත්වයකට වැටෙනවද කියලා අපි මෙයින් තේරුම් ගන්නට ඕනේ. ක්‍රෝධය කියන එක තමන්ට වගේම අනුන්ටත් මෙලොවටත් අයහපත පිණිසයි පවතින්නේ, පරලොවටත් අයහපතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙන්න මේ අන්දමට, කෝධනෝ දුබ්බන්නෝ හෝති අතෝ දුක්ඛම්පි තේතිසෝ අතෝ වත්තං ගහෙත්වාන අනත්තං අධිගච්ඡති කියලා. ඒ ඒක අවස්ථාවකදී උන්වහන්සේ දේශනා කරපු ගාථාවක්. මොකද්ද මේ කියන්නේ? ක්‍රෝධ කරණේ කෙනා දුර්වර්ණ වෙනවයි කියලා. ඒ වගේම ඔහු දුකසේ වාසය කරන්නේ. තමන්ට යහපතක් අයහපතක් මාර්ගෙන ඒක යහපතක් කියලා හිතනවා. ආන්න ඒ නිසා හැමතිස්සෙම ක්‍රෝධය කියන එක අපි ඉවත් කරගත යුතු ජාජ පරිවජ්ජෙන්ති කෝධනං. ක්‍රෝධ කරන පුද්ගලයා වජ්ජනය කරනවා, ඉවත් කරනවා. බුද්ධෝ අත්තන්න ජානාති බුද්ධෝ ධම්මන්න පස්සති. ක්‍රෝධ කරන එක්කෙනාට යහපත අයහපත තේරෙන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ අධර්මයේ තේරෙන්නේ නැහැ. ඔහු නිතරම වැරදි පැත්තට ගමන් කරන්නේ. අන්ධං තමං තදා හෝති යං කෝධෝ සහතේනං. ක්‍රෝධේ මහා ඝනාන්ධකාරයක්. ඒ ඝනාන්ධකාරය නිසා මිනිස්සු කරන්නේ මොකද්ද? බුද්ධෝ හි පිටරං හංති. බුද්ධෝ හංති සමාකරං. තරහා ඇති වෙච්ච පුද්ගලයා වෛරක්කාරය දේශේ පහළ වුණයින් පස්සේ මොකද කරන්නේ? තමන්ගේ පියාව වුණත් මරලා දාන්න විනාශ කරන්න ලෑස්ති වෙනවා. තමන්ගේ මෑණියන් වුණත් විනාශ කරන්න තරමකාර ක්‍රෝධකාරී පුද්ගලයා ඉදිරිපත් වෙනවා. ඉන්නතුනි අද අපේ රටේ ප්‍රවෘත්ති පත්‍ර ආදී දිහා බැලුවහම මේ පින්නතුන්ට මේ ක්‍රෝධය නිසා මිනිස්සු කරලා තියෙන විනාශ විපත්ති කොයි තරම්ද කියන එක දිනපතාම වාගේ අපේ සමාජයේ තොරතුරු වලින් අපට දැනගන්නට ලැබෙනවා. මෙහෙම අවාසනාවන්ත විනාශකාරී තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාළ ධර්මයේ පිළිබඳව මෙනෙහි කරලා ඒ ධර්මානුකූලව අපේ ජීවිතය පවත්වාගන්නේ නැති නිසා මිනිස්සුන්ට මේ අන්දමට ක්‍රෝධය, කෝපය ආදී වැඩි වෙලා සමාජයේ මහා විපත්තිකර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරන අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට අවස්ථාවකදී ක්‍රෝධ නොකිරීම කොච්චර දැඩිව ගන්න ඕනද කියන එකට ඉබතෝ දණ්ඩකේන චේති වික්ඛලේ සකතේන චෝරා ඕචරකා අංගමංගානි ඕකන්තෙයොන් පත්‍රාපියෝ මනෝපදුචෙය නමේසෝ තේන සාතනකරෝ. උන්වහන්සේ සපති උපම සූත්‍රයේදී දේශනා කරනවා දෙපැත්තේ අත්මිති ගහලා තියෙන හරක් ඉයකකින් මහා නීච දරුණු පැවතින් තියෙන හොරු තමන්ගේ අඟපසඟ කපන කොටත් ඒ හොරා කෙරෙහි යමෙක් තමන්ගේ හිත දූෂ්‍ය කරගන්නවා නම් ඒ පුද්ගලයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙවෙයි කියලා. එතකොට දරුණු හොරෙක් තමන්ව අල්ලගෙන ඉයතකින් තමන්ගේ අතපය කපනවා. ඒක ඉවසගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. නමුත් කොච්චර දරුණු දැඩිව ඉවසන්න ඕනද කියන එක ධර්මයේ පෙන්වලා තියෙනවා. ඒ ඉවසීම පෙරන්නේ කියනවා ඒ අතපය කපන දරුණු පුද්ගලයා කෙරෙහි වෛරයක් දේශයක් ඇති කරගන්නේ නැතිව කෝපයක් ඇති කරගන්නේ නැතුව මෛත්‍රී සාගතව හිතන්න පුළුවන් දෙයක්. මේ ඒක ඉතාම උපරිම අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට දැන් මේ කකටිඋපම සූත්‍රයේදීම පෙන්නනවා සමහර අය තමන්ගේ හිත ඇතුලේ තියෙන කෝපය ක්‍රෝධය පෙන්වන්නේ නැහැ. ඒක වහගෙන ඉන්නවා. ඒ කෝපේ නැති කෙනෙක් හැටියට ඉන්නවා. ඒකට ලෝකයා සමහර විට එයා ක්‍රෝධකාරයෙක් වෛරකාරයෙක් නෙවෙයි කියලා හිතන්න පුළුවන්. නමුත් අවස්ථාවක් ලැබුණායින් පස්සේ අර හිත ඇතුලේ තියෙන ක්‍රෝධය කෝපය මතුවලා දරුණු අන්දමට ක්‍රියාත්මක වෙනවා කියන එක ඔය කපටිපම සූත්‍රයේදී extra ප්‍රවෘත්තියකින් දේශනා කරලා තියෙනවා. මේ වේදේහිකා කියන ගුහිණියක් පිළිබඳ ප්‍රවෘත්තියක්. මේ වේදේහිකා කියන ගුහිණිය බොහෝම සීතිය පැතිරිච්ච කාන්තාවක්. හොඳට හික්මුණ කෙනෙක්, හොඳට තැන්පත් කෙනෙක්, උපසාන්ත කෙනෙක් කියලා මේ වේදේහිකා කියන ගුහිණිය පිළිබඳව ඒ ප්‍රදේශයේ ඔහු වාසය කළ ප්‍රදේශයේ හැමතැනම ගුණ කතාවක් පැතිරලා තිබුණා. වේදේහිකා කියන ගුහිණියට හිටියා කාළී කියන දාස ළමය දාසියා. මේ දාසිය කල්පනා කළා මගේ ස්වාමිදුව වේදේහිකාව බොහොම හොඳයි හොඳයි කියා කවුරුත් කියනවා. මේ වේදේහිකාගේ අභ්‍යන්තරයත් මේ විදිහට හොඳද? එයා ළඟ බාහිරව පෙනෙන මේ යහපත් ගතිගුණය ඇතුළෙත් තියෙනවද? මම මේක පරීක්ෂා කරලා බලන්න ඕන කියලා. ඒ කාළී කියන දාසිය බොහොම දක්ෂ වැඩ කාරියා. කම්මැලි නැතුව ගෙදර දොරේ හොඳට වැඩ කටයුතු කරනවා. ඇය ගැන කියනවා දක්ඛා අනලසා සුසංහිත කම්මන්තා කියලා. තමන් දාසියක් හැටියට ගෙදර දොරේ කරන්න යම් කිසි වැඩ කටයුතු තියෙනවා නම් ඒව බොහොම දක්ෂ විදියට කරනවා. කිසිම කම්මැලි කමක් නැහැ. හොඳට විධිමත් වේ කටයුතු කරනවා. එක දවසක් මේ කාළී කියන දාසිය කල්පනා කරනවා කින්නකෝ මේ අයියා සන්තං හේවනුකෝ අජත්තං කෝපං නපාතු කරෝති උදාහු අසන්තං. ඇයට කල්පනා වුණා මගේ මේ ආර්යාව නැත්තම් මගේ මේ ස්වාමිදුව තමන් ළඟ තියෙන ආධ්‍යාත්මයේ තියෙන කෝපය එළියට දාන්නේ නැද්ද? එහෙම නැත්තම් කෝපය ආධ්‍යාත්මයේ ජීවිතේ නැතුවම ඉන්න කෙනෙක්ද කියලා හිතලා එක දවසක් මේ කාළිය මේක පරීක්ෂා කරන්න ඕනේ කියලා ගෙදර උදේ නැගිටින්න ඕන වෙලාව ටිකක් ප්‍රමාද කරලා වෙනදට වඩා පරක්කු වෙලා නැගිට්ටා. අවදි වුණා. ඒකමන අර වේදේහිකා කියන ස්වාමිදුව කාළියට කතා කරලා ටිකක් මූණ අකුලගෙන අමනාපසාගත මූණක් පෙන්නගෙන ඇයි මොකද මේ හැමදාම නැගිටින එක අද දවල් වෙලා නැගිට්ටේ කියලා යන්තම් අමනාපගතියක් පෙන්වව දවල් වෙලා අවදි වෙච්ච කාරණේ ගැන. ඒගමන කාළී දාසිය කල්පනා කළා තවත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. දෙවෙනි දවසේ ඊටත් වඩා ටිකක් ප්‍රමාද වෙලා අවදි වුණා. ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න තියෙනවා එහෙම තියෙද්දි මේ දාසිය ඊටත් වඩා දවල් වෙලා අවදි වුණා. එදා අර වේදේහිකාව ඇවිල්ලා බණින්න පටන් ගත්තා. පළවෙනි දවසේ පෙන්නේ නොසතුටු මූණක් විතරයි. දෙවෙනි දවසේ දොස් කියන්න පටන් ගත්තා, බැනවදින්න පටන් ගත්තා. ඒගමන ඊළඟට කාළිය කල්පනා කරලා තවත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. අර පළවෙනි දෙවෙනි කියන දවස් දෙකටම වඩා දවල් වෙලා තුන්වෙනි දවසේ නිින්දෙන් නැගිට්ටා. ඒ ගමන කාළී දාසිය එහෙම නැගිට්ටාම වේදේහිකා නිමැති ස්වාමිදුව මොකද කළේ? ගෙදර දොරට දාන අඳුල් පොල්ල අරගෙන අර කාළී දාසියගේ හිසට ගැහුවා. ඔළුව පැලුණා. පැලිලා ලේ ගලන්න පටන් ගත්තා. ඒ ගමන කාළී දාසිය නගරයේ හැමතැනම කෑග ගහයි විදින්න පටන් ගත්තා. මේ බොහොම හොඳයි බොහොම සාන්තයි කියලා කියාපු ස්වාමිදුවගේ හැටි බලන්නේ ඇය හිත ඇතුලේ තියෙන කෝපය එළිදරව් කරන්නේ නැතුව හොඳ කෙනෙක් වාගේ පෙනෙන්න හිටියට කෝපය හිත ඇතුලේ තිබිච්ච කෙනෙක් මට මෙන්න මේ විදියට කෝපයටපත් වෙලා අඟුල් පොල්ලෙන් ගහලා ඉස පැලුවයි කියලා අර මුළු නගරයේම කෑග ගහයි විදින්න පටන් ගත්තා. එදා ඉඳන් වේදේහිකාට පැතිරලා කලින් තිබිච්ච කීර්තිය වෙනුවට ඇය කෝපවන්ත කෙනෙක්, තරහ යන කෙනෙක් කියලා අපකීර්තියක් ඒ ප්‍රදේශයේ පැතුරුණයි කියලා ඔය කකටිඋපම සූත්‍රයේදී උපමාවක් හැටියට ඔය ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද්ද මේකෙන් අපට තේරුම් ගන්න තියෙන්නේ? අපේ හිත ඇතුලේ තියෙන කෝපය මේ කාළී දාසිය කලේ මොකද්ද? වේදේහිකා හොඳයි හොඳයි කිය කිය හිතියට කරුණක් එළඹුණයින් පස්සේ Tamange ඒ කෝපය ඇති වෙන්න හේතු වෙන අරමුණක් ඇති වුණයින් පස්සේ අර හිතේ නිදාගෙන හිටිය කෝපය නැමැති සර්පයා මතුවට ඇවිල්ලා අන්තිමට දෂ්ට කරන්න පටන් ගත්තා. මුලදී මූණ අකුලා ගත්තා. දෙවෙනි දවසේ දැන්න නරක වචන කියලා තුන්වෙනි දවසේ පොල්ලක් අරගෙන ගැහුවා. එහෙමනම් අපි කෝපේ නැති කර ගන්නවා නම් ඒ නැති කර ගැනීමට තියෙන එක ක්‍රමයක් තමයි අපි අරමුණක් ඇතුව හෝ නැතුව අපේ සිත ඒ කෝපයෙන් ඉවත් කරන්නට අපි උත්සාහ ගන්න ඕනේ. එහෙම කෝපය, වෛරය, ආඝාතය අපේ හිතෙන් ඈත් කර ගන්නවා නම් අන්න ඒක තමයි පින්වතුනි නියම විදියට හිත සංසුන් කරගත්තයි කියන්නේ. ක්‍රෝධේ, වෛරේ, දේශේ කියන ඒවා පාප චේතනා. ඒක සමහර විට කවර අන්තරාතිරමක පුද්ගලයෙක් වුණත්, ගිහි කෙනෙකුට වුණත්, භික්ෂුන් වහන්සේ කෙනෙකුට වුණත්, කොයි විදිහේ සමාජ තත්ත්වයක ඉන්න කෙනෙකුට වුණත් වෛර කරන, දේශ කරන පුද්ගලයෙක් කොපමණවත් ඉන්න පුළුවන්. සමහර විට අසල් වැසියන් දීන වෙලා ඉන්නකොට ඒ අහල පහල ඉන්න අය අමනාපකම් හදාගන්නවා. වෛරයක් ඇති කරගන්නවා. ඒ ළඟපාත ගෙදරවල ළමයි හොඳට ඉගෙන ගන්නවා නම් අනිත් අය වෛර කරනවා, ද්වේෂ කරනවා. හතුරුකම් කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය මේ ලෝකයේ තියෙන තත්ත්වයක්. එබඳු අවස්ථාවලදී අපි ජයග්‍රහණයක් ලබන්න නම් අපට කරන්න තියෙන දේ අපට වෛර කරන පුද්ගලයා කෙරෙහි වෛර නොකර ඔහු කෙරෙහි ඔහුගේ තියෙන දුර්වල තත්ත්වයේ තේරුම් අරගෙන මෛත්‍රිය කිරීම තමයි අපේ ජයග්‍රහණය. නෛරේරේන වේරාණි සම්මන්තිද පුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. මේකයි ධර්මය. වෛරයෙන් වෛර, වෛරක්කාරයාට වෛර කරලා කවදාවත් සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. නෛරේරේන වේරාණි සම්මන්තිද පුදාචනං. කවදාවත් එහෙම සංසිඳීමක් වෙන්නේ නැහැ. අවේරේනච සම්මන්තියේ සදම්මෝ සනන්තනෝ. වෛර නොකිරීමෙන් තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ ඒ වෛරක්කාරයව වෛරේ නැති කරගන්නට පුළුවන් වෙන්නේ ඒකයි. සමහර විට තමන් ඉදිරිපිට හරි තමන් නැති තැන හරි තමන්ට දොස්පරොස් කියන්නට පුළුවන්. නමුත් එබඳු අවස්ථාවලදී පවා අපි කියන පුද්ගලයන් කෙරෙහි ආඝාත බැඳගන්නේ නැතුව ඔහු කෙරෙහි මෛත්‍රී කිරීම තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මානුකූල ජීවිතයක් පවත්වාගෙන යනවායි කියන්නේ ඒකයි. දැන් ඉතින් තේරුම් ගන්නට ඕනේ අපි මුලින්ම සඳහන් කළා මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව, අසති අමනසිකාරය, කර්මශ්‍රගතාව කියන මේ කාරණා පහකින් පුළුවන්කම තියෙනවායි කියලා. වෛරය, ආඝාතය හිතෙන් ඈත් කරගන්න. එතකොට එයින් මෛත්‍රිය. මෛත්‍රිය කියන එක ධර්මයේ මෙන්න මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. මෙත්තාති යා සත්‍යේසු මෙත්ති මෙත්තායන මෙත්තායි තත්ත්වයන් තත්තං අනුද්දයා අනුද්දයි තත්තං හිතේ සිතා අනුකම්පා අභ්‍යාපාදෝ අභ්‍යාපජ්ජෝ අදෝසෝ අකුසල මූලං යනාදී වශයෙන් මේ මෛත්‍රී සහගත සිත් ඇති බව, දයාව, දයානුකූල හිතක් ඇති බව, හිතේශී බව, අනුකම්පාව, අව්‍යාපාදේ ආදී වචන වලින් භාවිතා කරලා තියෙනවා. මෛත්‍රිය හඳුන්වලා තියෙනවා. අපිට මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වාක් කර්ම, මෛත්‍රී මනෝ කර්ම කියලා. අපේ ශරීරයෙන් කෙරෙන කටයුතු මෛත්‍රී සහගතව කරන්න පුළුවන්. කතාබස් කරන වචන මෛත්‍රී සහගතව පුළුවන්. ඒ වගේම සිතිවිලි මෛත්‍රී සහගතව පුළුවන්. ඒක ධර්මයේ පෙන්නලා තියෙනවා. වික්කුණන්නේ මෙත්ත චිත්තේන ආවිසමාචාරික ධම්මපූරණං මෙත්තං කාය කම්මං නාම. වික්ෂුන් වහන්සේලා යම්කිසි විදියකින් මෛත්‍රී සාගත චිතකින් යුක්තව යහපත් හැසිරීමකින් තමන්ගේ ජීවිතය ගත කරනවා නම් ඒක මෛත්‍රී කාය කර්මය කියලා කියනවා. ගිහිනම් චේතිය වන්දනත්ථාය, බෝධි වන්දනත්ථාය, සංඝ නිමන්තනත්ථාය ගමනං. ගාමං පින්දාය පවිත්තේ වික්ඛෝ දිස්වා පච්චුක් ගමනං. පත්තපටික් ගහනං ආසන පඤ්ඤාපනං අනුගමනන්ති ඒවමාදිකං මෙත්තං කාය කම්මං නාම. ඔය මෛත්‍රී භාවනාව කිරීමම විතරක් නෙවෙයි, චෛත්‍ය වන්දනා කිරීමට, බෝධි වන්දනාව කිරීමට, ඒ වගේම සංඝයා වහන්සේලාට යම්කිසි දානයකට හෝ වෙන යම්කිසි කාරණයකට ආරාධනා කරන්න යනවනම් ඒක මෛත්‍රී සහගත කාය කර්මයක් හැටියට. ඒ වගේම පිඬු සිඟා වඩින භික්ෂුන් වහන්සේලා දැකලා ඉදිරියට ගිහිල්ලා ඒ පාත්‍රයේ පිළි අරගෙන උන්වහන්සේලාට ආසන පනවලා ක්‍රියා කරනවනම් ඒක මෛත්‍රී සහගත කාය කර්මයක්. අර භාවනා කිරීමම විතරක් නෙවෙයි, සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී ඔය ආගමික සිද්ධාස්ථාන වලට යන ගමන පවා මෛත්‍රී කාය කර්මයක් හැටියටයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ගිහිණන් චේතිය වන්දනත්හාය ගච්ඡාම, බෝධි වන්දනත්හාය ගච්ඡාම, ධම්ම ශ්‍රවණං කරිස්සාම, දීපමාලා පුප්ප පූජං කරිස්සාම, සීනිසු චරිතානි සමාදායවත් විස්සාම, ඔය විදිහට දේශනා කරලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. යම්කිසි කෙනෙක් අනිත් අයට කියනවා අපි යන් අද චෛත්‍ය වන්දනා කරන්න, අපි යන් බෝධිය වන්දනා කරන්න, බණ හඬයක්, මල් පූජා කරන්න යන්, පහන් පූජා කරන්න යන්, අපි අද සිල් සමාදන් වෙමු. ඔය විදිහට තමන්ට පුළුවන්කම තියෙනවා අනිත් අයව ඒ යහපත් වැඩවලට යොමු කරගන්න. ආන්න එහෙම වචන කතා කිරීම මෛත්‍රී සහගත වාක් කර්ම හැටියට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අනිත් අයට ඒ චෛත්‍ය වන්දනා කරන්න එන්නේ, බෝධිය වන්දනා කරන්න යන්, බණ අහන්න යන් කියලා අනිත් තමන්ගේ අසල්වැසියන්ට හරි හිතවතුන්ට හරි කතා කරනවා නම් ඒක පවා මෛත්‍රී සහගත වාක් කර්මයක් කියලා කියනවා. ඔන්න ඔය ආකාරයට අපි මෛත්‍රී සහගත සිටිවිලි පහළ කරගන්නකොට තමන් භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් ඉමස්මින් විහාරයේ භික්ඛු සුඛී හොන්තු ආවේරා අභ්‍යාපජ්ජාති චින්තනං නෙත්තං මනෝ කම්මං නාම. අන්න ඒ විදිහට හිතන්න පුළුවනි භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් මේ විහාරස්ථානයේ ඉන්න සියලුම දෙනාට යහපතක් වේවා, අව්‍යාපාද සිටිවිලි ඇතිවා, සැපවත් වෙත්වා, ඔය විදිහට සියලු සත්‍යව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා අපි හිතනකොට ඒක මෛත්‍රී සහගත මනෝ කර්මයි. එතකොට මෛත්‍රී සහගත වාක් කර්ම, මනෝ කර්ම, වාක් කර්ම, කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කියලා තුන් ආකාරයක්ම තියෙනවා. ඒ තුන් ආකාරයෙම පුළුවන්කම තියෙනවා අපට අපේ හිතේ පහළවන අර ආඝාතයේ, වෛරයේ, ද්වේෂයේ දුරු කරගන්න. දැන් යම්කිසි විදියකින් ඒබඳු පින්කමක් සඳහා අනිත් කෙනෙකුට කතා කරනකොට ඒ පුද්ගලයා ගැන අපේ හිතේ වෛරයක්, ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. ඒ වෛරයේ ද්වේෂය ඈත් වෙනවා, ඒක නැති වෙලා යනවා. ඒ වගේමයි කරුණාව උපදවා ගත්තහම අනුන්ගේ දුක දැකලා හදවත උණු වෙනකොට අන්න ඒකට කියනවා කරුණාවයි කියලා. ඒ කාරුණික සිටිවිල්ල වෛරක්කාරයා කෙරෙහි ඇති කරගන්නකොට ඒ පුද්ගලයා කෙරෙහි ආඝාතයක් බඳගන්න අපට අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. උපේක්ෂා සාගත සිටිවිල්ල. උපේක්ෂාව කියන්නේ මදමත් බව. අපි යාගෙන 아무තු දැඩි බන්ධනයකුත් නැ, ආසාවකුත් නැ, අවනාපයකුත් නැ. මදහත්වයේ පුද්ගලයා දිහා බලනවා. ආන්න එහෙම අවස්ථාවකදීත් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ ආඝාතයේ හිතෙන් ඈත් කරගන්න. අනිත් කාරණේ තමයි අර අසති යමනසිකාය. සිහි කරන්නේ නැහැ. බොහොම වැදගත් කාරණයක්. අපේ හිතේ යම්කිසි අරමුණකින් වේදනාවක් දැනෙනවනම්, ආඝාතයක් ඇති වෙනවනම්, පුද්ගලයෙක් පිළිබඳව හරි වෙන යම්කිසි කාරණයක් පිළිබඳව හරි සමහර විට නිතර නිතර මෙනෙහි කරනකොට තමයි අපිම හිතවිලි පහළ කරගන්නවා. ඒ පුද්ගලයා ගැන යා මෙහෙම කළා, මෙහෙම කිව්වා, මේ විදියට ගමන බිමන ගියා කිය ගියා ඒ පුද්ගලයා සම්බන්ධ ක්‍රියාකලාපයන් නිතර නිතර මෙනෙහි කර කර අපි එක එකක් ගැන අපේ හිත දූෂණය කරගෙන වෛරය පහළ කරගන්නවා. ආන්න එහෙම වෛරය ඇති වෙනකොට මොකක්ද වෙන්නේ? ඒ වෛරය පහළ වෙනකොට තව තවත් අපේ හිත දූෂණය වෙලා අර දේශ සහගත සිතෙන් අපි අඳුරු තත්ත්වයටපත් වෙනවා. අපේ රූපය විරූපී වෙනවා. අපේ ශරීරයේ රුධිර ධාතුව අපිරිසිදු වෙනවා. ආන්න ඒ විදිහට අර පුද්ගලයා පිළිබඳව සිහි කරන්නේ නැතුව ඉන්නවනම් අපට පුළුවන්කම තියෙනවා ඒ වෛරයේ දේශය නැති කරගන්න. අනිත් කාරණේ තමයි කර්මයේ ස්වකීය කොට ඇති බවයි කියුව එක. අපි නිතරම හිතන්න ඕනේ යම්කිසි පුද්ගලයෙක්ගේ දුර්වලකමක් දැක්කහම ඒ පුද්ගලයා අපට කරපු විරුද්ධකම, එහෙම නැත්නම් අමනාපයක්, වැරදි වැඩ දැක්කහම අපට හිතන්න පුළුවන් නම් මෙයාට සංසාරේ කරපු අකුසල කර්ම වලින් ලැබිලා තියෙන දායාදයක්. මේ මිනිස්යා වුණත් කර්මයේ දායාද කොට ඇති කෙනෙක්. ඒ කර්ම දායාද බවෙන් කර්මයේ පිළිසරණ භාවයෙන් ඔහුට ඉවත් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ආන්න එහෙම හිතනවනම් අපට හිත දියුණු කරගන්න පුළුවන් නම් ඒ ආකාරයෙන් අර පුද්ගලයා කෙරෙහි ඇතිවන ආඝාතය වෛරය දුරු කරගන්න පුළුවන් කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් අපි මේ වෙලාවේදී අපි තවත් වැදගත් දෙයක් තමයි උන්වහන්සේ දේශනා කළ මෙත්ත සූත්‍රය. ඒ මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේම සවැත් නුවර වාසය කරපු මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් හිමාලයේ ප්‍රදේශයේ වනලැහැබක් ඇසුරු කරගෙන වස් විසුවා. ඒ සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ ගුණ තේජස නිසා වෘක්ෂ දේවතාවන්ට යම්කිසි හිරිහැර කරදර ආදී සිද්ධ වුණා. ඒ වෘක්ෂ දේවතාවෝ මේ භික්ෂුන් වහන්සේලාට බියජනක අරමුණු පෙන්නලා සංඝයා වහන්සේලාගේ හි දූෂණය කළා. මේ බිය භයජනක අරමුණු නිසා භික්ෂුන් වහන්සේලාගේ ශරීරයේ දුර්වර්ණ වෙලා ගියා. සිහි නැති වුණා. එකඟ සිත් නැති ඇති කරගන්න බැරි වුණා. ඒ ගමන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේලාගේ සත්‍යය පැහැදිලි කළාම උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා මේ මෙත්ත සූත්‍රය. මේ සූත්‍රය මාසයකට වාර 8ක් සජ්ජායනා කරන්න කිව්වා. ඒ මෙත්ත සූත්‍රය ඇසුරු කරගෙන ධර්ම සාකච්ඡා කරන්න කිව්වා. මෙත්ත සූත්‍රයේ මුළුමනින්ම ඇතුළත් වෙලා තියෙන්නේ මෛත්‍රී කරන විදිය. මෛත්‍රිය පිළිබඳ කල්පනා ඇති කරගන්න ආකාරය තමයි මෙත්ත සූත්‍රය ගැබ්බෙලා මෙත්ත සූත්‍රයේ ගැබ්බෙලා තියෙන්නේ. දැන් වික්ෂුන් වහන්සේලා අර වනලැහැබටම ගිහිල්ලා ඒ අමනුෂ්‍යයන්ගේ උවදුරු ඇතිවෙච්ච ප්‍රදේශයේම ඉඳලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමට මාසයකට 8වරක් මෙත්ත සූත්‍රයේ සජ්ජහායනා කළා. ඒ මෙත්ත සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන කර්ම පිළිබඳව ධර්ම සාකච්ඡා කළා. පින්වතුනි, අර සියලුම උවදුරු නැති වෙලා අන්තිමට දේවතාවෝ කොච්චර සතුටු වුණාද කියනවනම් වික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන්න පටන් ගත්තා. ඒ වික්ෂුන් වහන්සේලාව ආරක්ෂා කළා. ආන්න එහෙම අමනුෂ්‍යයන්ගේ, අමනුෂ්‍යය කියන්නේ මිනිස්යෝ නොවන සත්‍යයන්. ප්‍රේතයෝ හෝ වේවා, දේවතාවෝ හෝ වේවා, වෙන යම් කිසි අමනුෂ්‍ය වර්ගයක් ඉන්නවනම් ඒ අමනුෂ්‍යයන් පවා මිනිසයන් කෙරෙහි ප්‍රියමනාප භාවයක් ඇති කරගන්නවා යම් කිසි කෙනෙක් මෛත්‍රී සාගත සිටිවිලි ඇතුව, මෛත්‍රී සාගත කල්පනා ඇතුව නිතර තමන්ගේ ජීවිතය ගත කරනවනම්. මෙත්ත සූත්‍රය නිසා බොහෝම වැදගත් සූත්‍ර දේශනාවක් කියන එක මේ පින්නතුන් තේරුම් ගන්නට ඕනේ. අපට දිනපතා මේ කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා නම් තමන්ට පුළුවන් උදේ හෝ හවස හෝ කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා නම් ඒකෙන් තමන්ට මෛත්‍රී කිරීම පිළිබඳව යහපත් සිතිවිලි පහළ වෙනවා, වගේම අර අමනුෂ්‍ය ආදීන්ගෙන් වෙන උවදුරුත් නැති කර ගන්නට පුළුවන් කියන එක මේ වෙලාවේදී මේ පින්නතුන් කල්පනාවට ගන්න ඕනේ. එතකොට මේ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ මාතා යත නියං පුත්තං ආවිසායක පුත්තමනුරක්කේ ඒවම්පි සබ්බ භූතේ සුමාන සම්භාවේ අපරිමාණං. හරියට අම්මා කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන සලකන්නේ නැතුව තමන්ගේ දරුවව ආරක්ෂා කරගන්න උත්සාහ කරන වගේම සියලු සත්‍යයන්ව අරමුණු කරගෙන මෛත්‍රී කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං. සියලු ලෝක සත්‍යා කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රිය පතුරවන්නේ කියලා ඒ සූත්‍ර දේශනාව අපිට දිගින් දිගට විස්තර කරන්න වෙලාවක් නැහැ. කොහොම වුණත් කල්පනාවට ගන්න ඕනේ ඒ මෙත්ත සූත්‍රයේ, කරණීය මෙත්ත සූත්‍රයේ අපි සජ්ජායනා කරනවා නම් මෛත්‍රී සාගත සිටිවිලි පහළ වෙනවා, වගේම අපේ හිතේ ඒ පිරිසිදු බවක් ඇති වෙනවා. නොයෙක් විදිහේ උවදුරු වලින් අපට වළකින්නටත් පුළුවන් ඒ කියන එක දැන් මේ පින්නතුන් තේරුම් ගන්නට ඕනේ. එතකොට අද අපි මේ මාතෘකාවක් වශයෙන් ප්‍රකාශ කළේ ආඝාත පටිවිනේ සූත්‍රයයි. ඒ ආඝාත පටිවිනේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ හිත්වල ඇතිවන කෝධය, වෛරය, ද්වේෂය තුරන් කර ගැනීමට අවශ්‍ය වන මෛත්‍රී, කරුණා, උපේක්ෂා, අසති, අමනිතිකාරය, කර්මස්වකතාව කියන මේ ධර්මතාවයන් ගැනයි. මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දීමෙන් ඔබේ සිත්වල කුසල චේතනා පහළ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැති ඒ නිසා ඒ කුසල් බලයෙන් ඔබ හැම දිනාටම නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටාජ බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම නිවන් සම්පත් ලැබේවා.
අද දේශකයන් වහන්සේ රයිගම් සල්පිටි හේවාගම් තුන්කෝරළේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිතුක ආචාර්ය මහෝපාද්‍යය පූජ්‍යපාද හොරණ වජිරඥාන නායක ස්වාමින්දයන් වහන්සේ.